අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර සුබ සන්ධ්‍යාවක් දුවල පුතාල සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි රුහුණු ගුරු ගෙදර 11 ශ්‍රේණියට අදාළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ දෙවැනි පාඩම් මේකකයේ වෙන තොරතුරු පද්ධති ගැන පාඩම් මේකකයේත් එකයි එකතු වෙලා ඉන්නේ. අද අපි මේ තොරතුරු පද්ධති ගැන පාඩමත් එක්ක හම් වෙන සිව්වෙනි දිනය. අපි පෙර දිනයන්වලදී සාකච්ඡා කළේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පිළිබඳව. ක්‍රමලේඛකයන් විසින් පරිගණක භාෂාවක් උපයෝගී කරගනිමින් මෘදුකාංග පද්ධතිය නිර්මාණය කිරීම තමයි අපි පද්ධති සංවර්ධනය ලෙස හැඳින්වුවේ. මෙලෙස තොරතුරු පද්ධතියක් ගොඩනැගීමේදී විවිධ ක්‍රමලේඛ භාවිතා කරනු ලබනවා. ඒ අතරින් අපි අපේ සාකච්ඡාවට බඳුන් කළේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එහෙම නැත්නම් අපි හඳුන්වනවා SDLC System Development Life Cycle කියලා. දුවේ පුතේ දැන් ඔයාලා දන්නවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පියවර 6කින් සමන්විත වෙන වග. හොඳයි මාත් එක්ක මතක් කරන් බලන්න මේ පියවරයන් 6. අවශ්‍යතා හඳුනා ගැනීම පළවෙනි පියවර. එතකොට දෙවෙනි පියවර විසඳුම සැලසුම් කිරීම. තුන්වෙනි පියවර විසඳුම කේතකරණය කිරීම. හතරවෙනි පියවර විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. පස්වෙනි පියවර පද්ධතිය පිහිටුවීම. හයවෙනි පියවර පද්ධති නඩත්තු කිරීම. හොඳයි අපි මේ අතරින් මේ වන විට පියවර 1, 2, 3 ගැන විස්තර සහිතව සාකච්ඡා කරලා අවසానයි. අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඉතිරි පියවරයන් පිළිබඳව සාකච්ඡා කරන්න.
පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ 4වෙනි පියවර තමයි පුතේ විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. අපි කියනවා ටෙස්ටිං ඇන්ඩ් ඩිබගින් කියලා. මෙහිදී පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර 1, 2, 3 යටතේ නිර්මාණය කරන ලද මෘදුකාංගය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද නැද්ද යන වග පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා. එහිදී ඇතිවන කේත දෝෂ, සැලසුම් දෝෂ හෝ සේවාදායකයාගේ අවශ්‍යතා දෝෂ පැන නැගුණහොත් මෙම පියවර යටතේ එම දෝෂ නිවැරදි කිරීම සිදු කරනු ලබනවා.
මෙම පියවරේදී නිවැරදිතාවය තහවුරු කර ගැනීම සඳහා දත්ත ඇතුළත් කරමින් ඉන් ලැබෙන තොරතුරු නිවැරදිද යන්න විමසා බලනවා. මෙම පියවරේදී උත්සාහ කරනු ලබන්නේ දෝෂ අවම කරමින් ඉහළ ගුණාත්මතාවයකින් යුත් මෘදුකාංගයක් සේවාදායකයාට ලබා දීමයි. අපි මෙතනදී කතා කළා දත්ත ඇතුළත් කරලා ලැබෙන තොරතුරු නිවැරදිව යන වග පරීක්ෂා කරන බව. මෙම පරීක්ෂාවන් කිරීම සඳහා ක්‍රම කිහිපයක්ම තිබෙනවා. අපි දැන් මේ ක්‍රම එකින් එක හඳුනා ගනිමු. පළවෙනි ක්‍රමය තමයි ඒකක පරීක්ෂාව යුනිට් ටෙස්ටිං. දෙවෙනි ක්‍රමය සමස්ත පරීක්ෂාව ඉන්ටග්‍රේටඩ් ටෙස්ටිං. තුන්වෙනි ක්‍රමය පද්ධති පරීක්ෂාව සිස්ටම් ටෙස්ටිං. අවසාන වශයෙන් අපි ඉගෙන ගන්නවා හතරවෙනි ක්‍රමය ප්‍රතිග්‍රහණ පරීක්ෂාව ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං. අපි දැන් මේ පරීක්ෂණ ක්‍රම හතරෙන් එක් එක් පරීක්ෂණ ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරමු. ඊට කලින් දූල පුතාලා මේ පාඩම් මේකකේ අපි ඊළඟට තියෙන ක්‍රියාකාරකමෙන් අපෙන් අහනවා විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම යන පියවරේදී භාවිතා කරනු ලබන විසඳුම් පරීක්ෂා කිරීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද යන වග. දැන් අපි කතා කළේ ඒ ක්‍රම හතර පිළිබඳව තමයි. දුල පුතාලට පුළුවන් දැන් මේ ක්‍රියාකාරකමට පිළිතුරු සපයන්න. පිළිතුරු එන්නේ මෙන්න මේ විදියට. පළවෙනි එක ඒකක පරීක්ෂාව, 2 සමස්ත පරීක්ෂාව, 3 පද්ධති පරීක්ෂාව, 4 ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. හොඳයි එහෙනම් අපි දැන් පරීක්ෂණ ක්‍රම හතරින් එක් එක් පරීක්ෂණ ක්‍රම පිළිබඳව සාකච්ඡා කරමු.
මුලින්ම අපි බලමු ඒකක පරීක්ෂාව. ඒ කියන්නේ පුතේ යුනිට් ටෙස්ටිං කියන්නේ මොකක්ද කියලා. මෙම ඒකක පරීක්ෂාව යටතේදී පද්ධතියේ ඇති එක් එක් සංරචකය වෙන වෙනම අරගෙන ඒවා තනි තනිව පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා. මෙහිදී පරීක්ෂා කරනු ලබන එක් එක් සංරචකයට ආදානයක් ලබා දෙමින් එම ආදානයන්ට අදාළ ප්‍රතිදාන ලැබේදැයි පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා.
හොඳයි දුවේ පුතේ, අපි දැන් ඊළඟ පරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳව බලමු. ඊළඟ පරීක්ෂණ ක්‍රමවේදය තමයි සමස්ත පරීක්ෂාව, ඉන්ටග්‍රේටඩ් ටෙස්ටින්. මෙහිදී ඒකක පරීක්ෂාවේදී අපි කතා කරපු එක් එක් ඒකක, එහෙම නැත්නම් එක් එක් සංරචක නිසි ලෙස එකිනෙකට ඒකාබද්ධ කරලා පරීක්ෂා කිරීම සිදු කරනවා. මෙන්න මේ පරීක්ෂා කිරීම තමයි සමස්ත පරීක්ෂාව ලෙස හඳුන්වන්නේ. මෙහිදී එම ඒකක අතර නැත්නම් සංරචක අතර එකිනෙකට දත්ත හා තොරතුරු නිවැරදිව එක ක්‍රියාත්මක යනවාද යන මඟ විමසා බලනවා. හොඳයි, අපි දැන් ක්‍රම දෙකක් පිළිබඳව කතා කරා. අපි දැන් ඊළඟ විසඳුම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය ගැන බලමු. ඊළඟ ක්‍රමවේදය තමයි පද්ධති පරීක්ෂාව, සිස්ටම් ටෙස්ටින්. මෙම විසඳුම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයේදී සම්පූර්ණ පද්ධතියට අදාළ ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිඵල, එහෙම නැත්නම් ප්‍රතිදාන ලැබෙනවාද යන වග පරීක්ෂා කරනවා. මෙහිදී සේවාදායකයාගේ අවශ්‍යතා නිවැරදිව පවතින්නේද යන්න මෙම පරීක්ෂාවේදී තහවුරු කරගන්නත් පුළුවන්.
අවසාන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ අපි සාකච්ඡා කරනු ලබනවා පුතේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව ගැන. ඒ කියන්නේ ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සිදු කරනු ලබන්නේ පරිශීලක පරිසරය තුලදීමයි. මෙහිදී පරිශීලකයන්ට පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සලස්සනු ලබනවා. ඒ අනුව පරිශීලකයා විසින් යෝජිත පද්ධතිය අනුමත කිරීම හෝ එම යෝජිත පද්ධතියේ නිවැරදි කළ යුතු දෑ පෙන්වීම සිදු කරනු ලබනවා. එම නිසා මෙහිදී පරිශීලකයින් සහ පද්ධතිය නිර්මාණය කරන ලද කණ්ඩායම එක්ව ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සිදු කරනු ලබනවා. මෙහිදී පද්ධතියේ සැබෑ හැසිරීම තමයි පුතේ පරීක්ෂාවට ලක් කරනු ලබන්නේ.
හොඳයි, අපි මේ කතා කරමින් ඉන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් පිළිබඳව. හොඳයි, අපි මීළඟට සාකච්ඡා කිරීමට තියෙන්නේ අපේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පස්වෙනි පියවර. පස්වෙනි පියවර තමයි පද්ධතිය පිහිටුවීම. නිර්මාණය කරන ලද මෘදුගාංග පද්ධතිය පරීක්ෂා කිරීමෙන් පසු එය සේවාදායකයාගේ පරිගණකවල ස්ථාපනය කරනු ලබනවා. ඊට පස්සේ ඔවුන්ට එම නව මෘදුගාංග සමග, එහෙම නැත්නම් නව පද්ධතිය සමග කටයුතු කිරීම අවස්ථාව සලසා දෙනු ලබනවා. අපි කලින් පරිශීලකයන් කියලා වචනයක් මතක් කරා නේද? පරිශීලකයන් කියන්නේත් මේ මෘදුකාංගය භාවිතා කරන පුද්ගලයින්ම තමයි. හොඳයි, මෙම පද්ධතිය පිහිටුවීම කියන පියවරේදී නව පද්ධතිය සමග කටයුතු කිරීමට අදාළ පුහුණුව සේවාදායක පාර්ශවයේ කාර්ය මණ්ඩලයට, එහෙම නැත්නම් පරිශීලකයන්ට ලබා දීම සිදු කළ යුතු වෙනවා. ඒ වගේම පද්ධතියට අවශ්‍ය දෘඩාංග ස්ථාපනය කිරීම හා මෘදුකාංග ස්ථාපනය කිරීමත් මෙම අදියරේ තමයි සිදු කරනු ලබන්නේ. මන් දූල පුතාලට සරලවම කිව්වොත් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ සිව්වැනි පියවර වූ විසඳුම් පරීක්ෂා කිරීමේ පියවරේ, ඒ වගේම දෝෂ ඉවත් කිරීම යන පියවර යටතේ හඳුනාගත් සදොස්තැන් නිදොස් කර නැවුම් වූ පද්ධතිය පිහිටුවීම කරනවා. ඒ කියන්නේ සාර්ථකව නිම කරගන්නා ලද පද්ධතිය ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු වෙනවා.
මේ විදියට අලුත් පද්ධතිය, නැත්නම් අපිට හඳුන්වන්න පුළුවන් මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කිරීම, තව විදියකට කිව්වොත් මෘදුකාංග පද්ධතියක් පිහිටුවීම පුතේ ක්‍රම කිහිපයකට සිදු කරන්න පුළුවන් අපිට. අපි එවැනි ක්‍රම හතරක් පිළිබඳව මේ පාඩමේදී ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි ඍජු පිහිටුවීම, අපි කියනවා ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට්. ඊළඟ එක තමයි සමාන්තරව පිහිටුවීම, ඒක අපි හඳුන්වනවා පැරලල් ඩිප්ලොයිමන්ට්. තුන්වෙනි එක තමයි නියමුමය පිහිටුවීම. ඒ කියන්නේ පයිලට් ඩිප්ලොයිමන්ට්. හතරවෙනි එක තමයි පුතේ අධියරමේ පිහිටුවීම. ඒ කියන්නේ ෆේස් ඩිප්ලොයිමන්ට්. දැන් අපි කතා කරා ක්‍රම හතරක් ගැන. රිජ් පිහිටුවීම, සමාන්තර පිහිටුවීම, නියමුමය පිහිටුවීම හා අධියරමේ පිහිටුවීම කියන එක.
හරි. දුවේ පුතේ ඔයාලට ඔයාලගේ ක්‍රියාකාරකම් ගුණුවේ ක්‍රියාකාරකමක් විදියට තියෙනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේහි එක් පියවරක් වන පද්ධති පිහිටුවීම යන පියවරේදී පද්ධති පිහිටුවීමට භාවිතා කරන ක්‍රම මොනවාද කියලා. දුලපුතාලට 1, 2, 3, 4 කියලා අංක හතරක් දීලා තියෙනවා. මං හිතන්නේ අපි දැන් කතා කරපු දේවල් දුලපුතාලට මතකයි නම් මේ ප්‍රශ්නට උත්තර ලියන්න පුළුවන්. මං ආයේ මතක් කරන්නම්. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ එක් පියවරක් වෙන පද්ධති පිහිටුවීමකදී අපි පද්ධතියක් පිහිටුවන්න යද්දී අපි එකට ක්‍රම හතරක් භාවිතා කරනවා. ඒ ක්‍රම හතර තමයි ඍජු පිහිටවීම, සමාන්තරව පිහිටුවීම, නියමුවම පිහිටුවීම හා අධියරමය පිහිටුවීම.
මෙම එක් එක් පිහිටුවීමේ ක්‍රමයන් පිළිබඳව අපි විස්තර සහිතව සාකච්ඡා කරලා බලමු. පළමුවෙන්ම අපි කතා කරමු පුතේ ඍජු පිහිටුවීම පිළිබඳව. මෙහිදී පෙර සැලසුම් කරගත් දිනයකදී පැරණි පද්ධතිය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමනවා. ඊට පස්සේ නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබනවා. ගුරුවරුන්ගේ දිනපතා පැමිණීමේ අසංලේඛනය පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම නවතා ඇඟිලි සලකුණු සටහන් කිරීමේ මෘදුකාංගයේ ස්ථාපනය කිරීම උදාහරණයක් විදියට අපිට මේකට ගන්න පුළුවන්.
හොඳයි දුවේ පුතේ. මෙම ඍජු පිහිටුවීමේදී කාලය, වියදම හා ශ්‍රමය අඩු වුවත් නව පද්ධතියේ අපට ගැටලුවක් ඇති වුණොත් පද්ධතිය අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට බාධා ඇති කරනවා. මොකද අපි මෙතෙක් පවත්වගෙන ආපු අපේ පැරණි පද්ධතිය මෙම ඍජු පිහිටවීමේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තමයි නව පද්ධතිය පිහිටුවන්නේ. ඉතින් අපිට නව පද්ධතියේ ගැටලුවක් පැන නගුණොත් අපේ පද්ධතිය මගින් ඉටු කරගනිපු කාර්යයන් ඉදිරියට කරගෙන යන්න යම් බාධාවක් ඇති වෙනවා. දුලපුතාලා, අපේ ක්‍රියාකාරකම් ගොනුවේ අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඍජු පද්ධති පිහිටුවීමකදී මුහුණ පෑමට සිදුවිය හැකි ගැටලුවක් සඳහන් කරන්න කියලා. මං හිතන්නේ දැන් දුලපුතාලට ඒ ගැටලුවටත් උත්තර ලියන්න පුළුවන්. මං ආයේ මතක් කරොත් නව පද්ධතියේ අපට ගැටලුවක් පැන නැගුණොත් අපේ පද්ධතිය අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට බාධා ඇති කරනවා මේ ඍජු පිහිටුවීමේදී.
අපි දැන් බලමු පුතේ මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කිරීමේ ඊළඟ ක්‍රමවේදය මොකක්ද කියලා. සමාන්තරව පිහිටුවීම. එතකොට මේකෙදි මෙම සමාන්තර පිහිටුවීමේ ස්ථාපනයේදී පවතින පද්ධතිය සහ නව පද්ධතිය යන දෙකම ක්‍රියාත්මක කරනු ලබනවා. යම් නිශ්චිත කාල සීමාවක් සඳහා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. පද්ධතීන් දෙකම පවත්වාගෙන යන නිසා තමයි මෙම ක්‍රමය සමාන්තරව පිහිටුවීම කියලා අපි හඳුන්වන්නේ. මෙම ක්‍රමයේ යටතේදී අපිට පැරණි පද්ධතිය සහ නව පද්ධතිය සංසන්දනය කිරීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒ නිසා නව පද්ධතිය සාර්ථකයි නම් අපිට පැරණි පද්ධතිය නවත්තලා නව පද්ධතිය බාධාවකින් තොරව ක්‍රියාවට නංවන්න පුළුවන්.
මෙම සමාන්තර පිහිටුවීමේදී දකින්න පුළුවන් අවාසියක් තමයි එකම ක්‍රියාව දෙවරක් සිදුවීම. ඒ කියන්නේ දුවේ පුතේ, පැරණි පද්ධතිය හා නව පද්ධතිය කියන දෙකම එකම කාර්ය සිදු කිරීම නිසා අමතර කාර්යයක් කරන්න වෙනවා. දැන් බලන්නකෝ, අපි කලින් කතා කරපු, ඒ කියන්නේ ඍජු පිහිටුවීමේදී කතා කරපු උදාහරණයෙන් මෙතනට ගත්තොත්, ගුරුවරුන්ගේ දිනපතා අත්සන්ලේඛනය පවත්වා ගනිමින්ම තමයි නව පද්ධතිය වන ඇඟිලි සලකුණු සටහන් කිරීමේ මෘදුකාංගයත් භාවිතා කරන්න වෙන්නේ. ඉතින් බලන්නක දුවේ පුතේ, මෙතනදී එකම කාර්ය අවස්ථා දෙකකදී සිදුවෙනවා. ඒ කියන්නේ ගුරුවරුන් ඇඟිලි සටකුණු සටහන් කරනවා වගේම අත්සන්ලේඛනයත් අත්සන් කරන්න ඕනි. දුල පුතාලගේ ක්‍රියාකාරකම් ගුණුවේ ඊළඟ ප්‍රශ්නය විදියට අහලා තියෙනවා. සමාන්තර පද්ධති පිහිටුවීමකදී මෘදුකාංග නිර්මාණකරුට මෙන්ම සේවාව ලබා ගන්නාටද ලබාගත හැකි වාසියක් විස්තර කරන්න කියලා. නේද? මෙතනදි මොකක්ද වෙන්නේ? අපිට පුළුවන් සමාන්තර පිහිටුවීමකදී සමාන්තරව පවත්වාගෙන යන නිසා පද්ධති දෙකම ඉතා හොඳින් අවශ්‍යතාවයන් හඳුනා ගන්න. එතකොට පුළුවන් නිර්මාණකරුට එම අවශ්‍යතාවයන් එකතු කළ තම පද්ධතිය තවත් ශක්තිමත්ව ස්ථාපනය කරන්න. හොඳයි, අපි එහෙනම් ඊළඟට බලමු ඊළඟ ක්‍රමවේදය මොකද්ද කියලා. එය අපි හඳුන්වනවා නියමුමය පිහිටුවීම කියලා. මෙහිදී සිදු කරනු ලබන්නේ නව පද්ධතිය කුඩා ප්‍රමාණයේ ක්ෂේත්‍රයකට පමණක් පළමුව ස්ථාපනය කිරීම. මේක මන් දුල පුතාට සරලව කිව්වොත් නව පද්ධතිය ආයතනයේ යම් තෝරාගත් පිරිසකට පමණක් භාවිතා කිරීමට සලස්වනවා. එහෙම නැත්නම් මම මෙහෙම කිව්වොත් ශාකා ගොඩක් තියෙන සංගමයක ශාකා කිහිපයකට, ඒ කියන්නේ එක්ක එක් ශාකාවකට පමණක් නව පද්ධතිය ස්ථාපනය කරනවා. ඊට පස්සේ එම තෝරාගත් ශාකාවේ තුල පමණක් මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සලස්වනවා. පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බව තහවුරු කරගත්තට පස්සේ තමයි මෙම පද්ධතිය සම්පූර්ණ ආයතනයටම හඳුන්වලා දෙන්නේ. මං දුවල පුතාලට මේක උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම්කෝ. දැන් හිතන්නකෝ, දිස්ත්‍රික්කයක පාසල් විශාල සංඛ්‍යාවක් තියෙනවනේ. ඉතින් අපට පුළුවන් මෙම දිස්ත්‍රික්කයේ තෝරාගත් එක් කොට්ටාශයක පාසල්වල මෙම ගුරුවරුන්ගේ පැමිණීම සටහන් කිරීම සඳහා වෙන ඇඟිලි සලකුණු සටහන් කිරීමේ මෘදුකාංගය භාවිතා කරන්න. එහෙම භාවිතා කරලා ඒක හොඳින් අධ්‍යයනය කළා, ඒකේ ප්‍රතිදානයන් නිරීක්ෂණය කළා, එය සාර්ථකයි නම් අපිට පුළුවන් එම ක්‍රමය නැත්නම් එම පද්ධතිය දිස්ත්‍රික්කයේ අනිකුත් කොට්ටාසවලත් අනිකුත් පළාත්වලත් නව පද්ධතිය ස්ථාපනය කළා පවත්වාගෙන යන්න.
අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන පුතේ අධ්‍යයනයේ පිහිටුවීමේ ක්‍රමය පිළිබඳව. මෙම ක්‍රමයේදී මුළු පද්ධතියම එකවර ස්ථාපනය නොකර කොටසින් කොටස ස්ථාපනය කිරීම සිදු කරනු ලබනවා. මෙවැනි පද්ධති පිහිටුවීමේ ක්‍රමයකදී පද්ධතිය කොටස් කිහිපයකින් සමන්විත යුතු වෙනවා. ඒක කොටසක් පමණක් ඇත්නම් එම අධ්‍යයනයේ පිහිටුවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැහැ. එනම් මෙම පද්ධතියට අධ්‍යයන කිහිපයක් තියෙන්න ඕන. අධ්‍යයනයන් ක්‍රියාත්මක කරමින් පද්ධතිය ඉදිරියට ගෙන යනකොට සාර්ථක වෙන සෑම අධ්‍යයනකින්ම ඊළඟ අධ්‍යයනයට ගමන් කරන්න පුළුවන්. මෙලෙස අධ්‍යයන ඔස්සේ ඉදිරියට ගමන් කරනකොට අවසාන අධ්‍යයන සම්පූර්ණ වෙනවනම් පැරණි පද්ධතිය නව පද්ධතිය මගින් අපිට සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය වෙලා කියලා කියන්න පුළුවන්. අපිත් මෙතෙක් කතා කරපු උදාහරණයම උපයෝගී කරගනිමින් මේ අධ්‍යයනයේ පිහිටුවීමේ ක්‍රමය ගැන තවදුරටත් පැහැදිලි කරලා බලමු. පාසලේ ගුරුවරුන්ගේ පැමිණීමේ ලේඛනය වෙනුවට ඇඟිලි සලකුණු සටහන් කරගැනීමේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමටයි සූදානම. ඉතින් පළමුවෙන්ම මේ මෘදුකාංගය පාසලේ සිටින විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරු සහ සහකාර විදුහල්පතිවරුන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක කළ බලනවා. ඊට පස්සේ පුතේ අනිත් ගුරුවරු සුපුරුදු පරිදිම අත්සන් ලේඛනයේ තමන්ගේ පැමිණීම සටහන් කරගෙන යනවා. එම ක්‍රමය සාර්ථකයි නම් දෙවැනි පියවර විදියට අපිට පුළුවන් අංශ ප්‍රධාන ගුරුභවතුන් සඳහා ඇඟිලි සලකුණු සටහන් කරගැනීමේ මෘදුකාංගය ස්ථාපනය කළ බලන්නත්. ඊට පස්සේ තුන්වෙනි පියවර විදියට අපිට පුළුවන් ගුරුභවතුන් සඳහාත් මේක ක්‍රියාත්මක කළ බලන්න. ඊළඟට හතරවෙනි පියවර විදියට අපිට පුළුවන් ශිෂ්‍යනායක මණ්ඩලයට ක්‍රියාත්මක කරන්න. මේ විදියට නව පද්ධතිය ස්ථාපනය කොට පවත්වාගෙන යාමේ හැකියාව අපිට ලැබෙනවා.
මෙම අධ්‍යයනය පිහිටුවීමේ යටතේ අපි පවත්වාගෙන ආපු පද්ධතියේ කොටසක් නව පද්ධතියටත් තවත් කොටසක් පැරණි පද්ධතියට භාවිතයෙන් වැඩ කිරීමට සිදුවීම නිසා යම් ව්‍යාකූල බවක් ඇති වෙන්න පුළුවන්. මොකද එක් කොටසක් අපි පවත්වාගෙන ආපු පද්ධතියම වැඩ කරන අතර නව කොටසක් අලුත් පද්ධතිය සමග වැඩ කරනවා. ඉතින් මේකේ යම් ව්‍යාකූල බවක් ඇති වෙන බව දුර පුතාලට දැනෙනවා ඇති. හොඳයි, අපි දැන් පද්ධති පිහිටුවීමේ ක්‍රමයටතේ ක්‍රම හතර පිළිබඳව සාකච්ඡා කළා අවසන්. මං ආයෙ මතක් කරන්නම් ඒ ක්‍රම හතර. ඍජු පිහිටවීම, සමාන්තරව පිහිටුවීම, නියමුමය පිහිටුවීම, අධිඇරමය පිහිටුවීම.
පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පුතේ අවසන් පියවර විදියට අපිට ගන්න පුළුවන් පද්ධති නඩත්තු කිරීම. මේ කියන පියවරේදී අපි කතා කරන්නේ නව පද්ධතිය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පස්සේ. නව පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසු යම් කාලයක් තුල මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී පද්ධති නඩත්තුව නිසියාකාරව සිදු කළ යුතු වෙනවා. මෙම පියවරේදී සංවර්ධිත පද්ධතියකට සිදු කළ යුතු වෙනස්කම් විදියට අපිට ගන්න පුළුවන් පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම, දෝෂ නිවැරදි කිරීම, ආරක්ෂක ගැටලු සමග කටයුතු කිරීම, නව පරිශීලක අවශ්‍යතා සපුරාලීම සඳහා වෙනස්කම් කිරීම වැනි දේවල්.
හොඳයි දුවේ පුතේ, ඔයාලගේ ක්‍රියාකාරකම් ගොනුවේ පස්වෙනි ප්‍රශ්නය දීලා තියෙනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේහි අවසන් පියවර වන පද්ධති නඩත්තු අධිරි සිදු කරන ලබන ක්‍රියාකාරකම් මොනවද කියලා. අපි දැන් සාකච්ඡා කරා ඒ ක්‍රියාකාරකම් මොනවද කියලා මං ආයෙ මතක් කරන්නම්. පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම, ඒ වගේම දෝෂ නිවැරදි කිරීම, ඒ වගේම ආරක්ෂක ගැටලු සමග කටයුතු කිරීම, අවසාන වශයෙන් නව පරිශීලක අවශ්‍යතා සපුරාලීම සඳහා වෙනස්කම් සිදු කිරීම වගේ. හොඳයි දුවේ පුතේ, අපි එහෙනම් අද පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ඉතුරු පියවරයන් තුන පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කරා. අපි මේ පාඩමෙන්ම ආයෙ දිනක හමු වන තෙක් දූල පුතාලට තව පොඩි පණිවිඩයක් මතක් කරන්න තියෙනවා. මේ පාඩමට අදාළව ඔයාල ලබාගත් දැනුම තහවුරු කරගන්න ඔයාලට තවත් අවස්ථාවක් දීලා තියෙනවා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින්. දූල පුතාලට කරන්න තියෙන්නේ www.spedu.sch.lk කියන වෙබ් අඩවියේ Digital Planet කියන ලින්ක් එකට යන්න. එතනින් තොරතුරු තාක්ෂණ ඒකකයට අයත් බ්ලොග් අඩවියේ Ultimate ICT පිටුවට යන්න. එතන තියෙන තක්සේරු පත්‍රිකාවලට පිළිතුරු ලියන්න පුළුවන්. ඒ පිළිතුරු ලියවීම දූල පුතාලට මාර්ගගතව වගේම PDF එකක් විදියට බාගත කරලත් කරන්න පුළුවන්. මාර්ගගතව පිළිතුරු ලියන දූල පුතාලට ඒ අවස්ථාවේදීම තම සාධන මට්ටම උරගා ගලන්නත් පුළුවන්. හොඳයි, එහෙනම් තවත් දිනයක හමුවීමේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා.
ආයුබෝවන්.
රුහුණු ගුරුගෙදර.